පංචානන්තරීය පාප කර්මයක් කිසියෙකු විසින් සිදු කළේ නම් මෙන එම නැත්තා ඊළඟ භවයේදී සතර අපාගත වන බව ධර්මයෙන් සඳහන් වේ. එය ඉලෙස සිදුවන්නේ කෙසේදයි පහදා දෙන්න. ඉමෙත්ම එවැනි අයෙකුගේ උප්පත්තිය ඊළඟ භවයේ උප්පත්තිය තිරිසන් ලෝකයක විය හැකියි. පහදා දෙන්න.
පංචානන්තරීය කර්ම මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, ඒ වගේම බුද්ධ ශරීරයේ දීපද්දීම, සංඝ වේදේ, ඔය කියන කාරණා පහ සිද්ධ කළ කෙනේ සතර පහයි නෙමෙයි කෙලිම නිරයේ උපදී. නිරයේක උපදිනවා මිසක් තිරිසන් ප්‍රේත අසුර දෙකේ උපදින්නේ නැහැ. ඊට වඩා මහ බලවත්. එයා ඊට වඩා දරුණු පාපයන් නිසා ඒකාන්තයෙන් උ එක අටමහල් අරකී එක උසුපත් නරකී උපදින අවස්ථාවක් තියෙනවා. හැබැයි නිරයෙන් මිදෙන්න බෑ ඒ පාප කර්මීට බොහෝ කල කාලිය ගෙවලා මිසක්. එතර කාලාන්තරයක් ඉඳ වෙනවා. ඉඳලා මිදෙන්න වෙන්නේ. අජාසත් රජ්ජුරු පියාමරු පාපේ අටමහා නරකයේ යන්න තිබුණා. නමුත් මේ ශාසනය කිරී මහා ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරපු නිසා නිරයෙන් මිදෙන්න බැරි වුණා. ඔසපත් නරකයේ උපන්නා කියේ. අටමහා නරකයට යන්නේ නැති. හැබැයි නිරයෙන් මිදවන්න බෑ කවදාවත්. තිරිසන් ප්‍රේත අසුර කියන්නේ සතර අපාය කිව්වම මේ හත් තුනක් අයිති. කිසිම අවස්ථාවක මව මරපු පියා මරපු කෙනෙකුට තිරිසනේ ප්‍රේතේ විනිපාතික අසුරේක් වෙන්න හේතුවක් නැහැ. ඒකාන්තයෙන් නිරේගත වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒකයි ස්වභාවය. කිසිම හත්යක් ගැන එහෙම සදාහ පිටින් නැහැ ධර්මයේ. තිරිසන් වුණා මව මරලා පියා මරලා කියේ. ඒ කියන්නේ ඊළඟ අධ්‍යයන. ඒකට හේතුව ඔවට කියනවා ගරුක කර්ම කියලා. ගර්භ කර්ම කියන මහා බලවත් කර්ම කියන එකයි. මහා බලවත් කර්මයක් වුණොත් අනිකවා සියල්ල යටපත් කරගෙන නැగిලා එයි. ඔය ආනන්තරික කියන වචනේ නිරුක්තියක් තියෙනවා. න අන් අන්තරික කියලා වචනයක් තමයි ආනන්තරික කියලා හැදෙන්නේ. ඒ කියන්නේ ආහාරයක් අන්තර්ගත වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි යෝගේ පෙන්නන්නේ වචනේ අර්ථය. මොකද ඒ ආහාරය අපි පාප කර්මයක් කරපුවා අනන්තර සමනන්තර කියලා ප්‍රත්‍ය දෙකක් ප්‍රත්‍ය වෙලා තමයි ඵල දෙන්නේ. ඒ අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක ආචාර්ය වාද වලින් තෝරලා නැහැ. යමක් අනන්තරද ඒකම සමනන්තරයි. යමක් සමනන්තරද ඒක අනන්තරයි කියලා මෙහෙම වචනයක් දීලා වේරලා තියෙනවා. හැබැයි අපිට නම් අදහසක් ඇවිත් තියෙනවා හොඳට පැහැදිලිව අනන්තර සමනන්තර කියන්නේ විතරක් හොඳ පැහැදිලි කළ යුතු දෙයක් කියලා. අන්තර වෙනවා කියන්නේ අපි ඉතින් කරපු ලද පුණ්‍ය හෝ පාප කර්මයක් තියෙනවා නම් පෙරදී අන්නේ විපාක දීමටේ කර්ම හේතුව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ හේතුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුතලය හැදෙන්න ඕනේ. පසුතලය ගොඩ නැගුණොත් තමයි ඒ කර්ම වේගය ඇදලා එන්නේ. සමහර අන්තරයක් ඇති වෙන්න ඕනේ. අපි කරපු එක යමද්ද ඒ වගේ ස්වභාවයක් යම් මොහොතක නැවත හට ගන්න ඕනේ. ඊට අනුකූල වන්නා වූ පෙදසක් ක්‍රියාදාමයක් හැදෙන්න ඕනේ. අන්නේම හැදුන වෙලාවක ඊ අදහත ඇදරයි. දැන් පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්න. යම් කිසි කෙනෙක් ගැන කෙනෙක් කරෙහි කෙනෙකුට යම් කිසි ප්‍රියමනාපයක් ඇති වෙනවා. ප්‍රියමනාපයෙන් ඇසුරු කරනවා නම් ඉතලා එයා කරපු හොඳේම ඇදලායි. මතකේ. නරකේ වන්නේ මේ. නරකේ වයින්දාවත් යරපත් වෙනවා. හැබැයි කවදා හරි ඒ පිරිස එයා එක්ක පිරිස එක්ක හෝ ඒ බුද්ධියක වෛරය බැඳගත්තොත් එහෙම එතන පටන්ගෙන මොනවද ඇදලායි ඕකමට අහවල් කාලේ මෙහෙම ගියා තියෙනවා මෙහෙම කරලා තියෙනවා මම අමතක නැහැ අන්න අර හැංගිච්ච මතු වෙලායි. මොකද හේතුව අපි ළඟ හැදිච්ච සමනන්තරේ කොහොමද ඒ අනුව තමයි ඉස්සෙල්ලා අතීතයේ තිබිච්ච ඇදලායි. මෙන්න මේ සමනන්තරයක් ඕනේ අනන්තර පාපයක් ඇදලා එන්නේ. ඒ සාමාන්‍ය පවුල් ඔය ගරුක කර්ම කියන ඒවා එහෙම නෙවෙයි. ඒවට අර ඒවා එන්නේ අර සමනන්තරයේ ගොඩ නගාගෙන තරම් බලවත්. පසුතලයේ හදාගෙන ඉන්නේ. පසුතලයේ හැදෙන්න දෙයක් නැහැ. ඒකෙන්ම හදන. ඒක තමයි බාහිරින් පසුතරයක් ඕන නැත නිසා තමයි කිව්වේ න අන් අන්තරික කියලා. ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ ඒක පළදෙයි. හදාගෙන වෙනවා. එහෙනම් පසුතලය හදාගෙන ඉන්න නිසා කවදාවත් මරණාසන්න දැන් ආචුත වෙන මොහොත එනකොට මරණාසන්න මොහොත එනකොට කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් ඒකාන්තයෙන් ගලහගෙන එනවා. අර කර්ම වේගයේ බලවත්කමද ගරුක කර්මය කියන මහා බලවත් කර්මයක්. ඒ කර්ම වේගය හබාගෙන එනවා තමල් ළඟට. ඇවිදලා හිටන් අවශ්‍ය කරන නිමිත මවනවා. මවලා ඒකට අවශ්‍ය කරන පසුතලයට මිසක් වෙන දිහකට යන්න බැරි විදිහට සකස් කරනවා. ඒ කර්ම වේගයෙන්මයි ඒක කරන්නේ. ඊයයි යන ක්‍රමයක් තියෙනවා. ගිනි අපායකට නම් යන්න තියෙන්නේ. ඒ මරණාසන්න මොහොතේ අර කර්මජ කය හැදිලා දරන්න බැරි අධික සීතලක් එනවා. ඉවතන්න බැරි මහා සීතලක්. අර ඈත තියෙන ගින්න සතුටට පේනවා. මලද මොහොතක හිතෙන් දුවන මලසෙ යනවා. මරෝමේ කැට ඇහිපිය ගහන මොහොතක් දික්කරතක් වක්කල සැදී යන්න හැකියාවක් තියෙනවා. එතන අරමුණු වෙලා පේනවා අර කර්ම වේගී. එතෙන්ට ගිහ වැටුණාට පස්සේ අර ත්‍රිවිධ සීතල කොහේ ගියාද? ඒක මායාවක් වශයෙන් රැවටිච්ච එක. ඒ ගිහිලා වදින හැටි. මෙන්න මෙහෙම ගිනි අපායට විදි වෙන්නේ. ඒවා ඔක්කොම මැවිලා සකස් වෙලා පේනවා ඉතින්. ඇදිලා යනවා. ඒ ආනන්ද පාප කර්මයේ කරපු කෙනාට එහෙම එකක් වන් එනවා. එහෙම නැත්නම් මුළු ශරීරය එතන ඉඳන් ගිනි ගන්නවා. ගිනි ජාලාවකට පැටලෙනවා. මහා හුලකක් වගේ එනවා. මහා සැඩ ගිනි වේගයක් එනවා. පරණලා කුලකට අහු වෙලා ඇදලා යනවා වගේ. අර ගින්නෙම ඇදලා ගිහලා ගින්නට ඇදලා දානවා. ඒ විදිහට ඇදිලා යනවා. ඉතින් ඒ වැඩි හිත හිතා ඉන්න හෝ ආපහු වෙන්න හෝ පින් කරපුවා මතක් කරන්න හෝ ඒකක්ව හරියන්නේ නැහැ. ඒක තමයි ඇදලා ඉන්න ක්‍රමය. ඒකේ වලකින්ද වැය කොහොමද? ඉතින් ආනන්දේ පාප කර්මයක් කළොත් ඔය විදිහට ඇදලා එනවා. ඒවා ආනන්දේ පාප කර්ම වාගේම තමයි ධානය. මාර්ගඵල. මාර්ගඵල ලැබුව කෙනේ සතරපා ගතන වෙන්නේ හේතුවත් ඒකයි. කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් සුගතියක්ම ඇදලා එනවා මිසක් දුගතියේ හේතුකාරකයක් වරමුණු වෙනවා මිසක්. කොයිම වෙලාවකවත් දුගතියේ හේතු වෙන එකක් ඒ වේ කර්ම අර පුණ්‍ය කර්ම වේගී. ඒ වගේම කුසල කර්ම බලයෙන් නිසාම වෙන එකක් එන්නේ නැහැ. ඒවත් කරුණ කර්ම වෙනවා. ඒවට ඇදලා ඉන්නේ ඒ කාර්යය සුගතිගාමි කරනවා. ඒකේ ස්වභාවය ඒකයි. ඉතින් ආනන්දතර පාප කර්ම වල තියෙන වෙනස ඕකයි. තීසං වෙලා කවදාවත් පිළිදලා නැතර වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පව් වලට සිද්ධ වෙන දෙයක්. මහා පව් වලට සිද්ධෙන් ද්වේෂයේ මුල් කරගත්ත පව් ඒකාන්තේ යන්නේ අපාගත වීම. එහෙනම් පව් මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ ශරීරයේ ලේහිපදේ සංඝ වේදේ කියන පහම ද්වේෂ මූලිකවයි කරන්නේ. නැත්නම් පව් වලින් බලවත්ම පාපේ තමයි ද්වේෂය. රාගේ තමයි තිරිසං වලට යවන්නේ. දෙවෙනි පව්. නම් හිතා ඉන්නේ රාගේ තමයි ලොකු පව්. අපි කාටවත් බැන්නට එහෙම කමක් නැහැ නේද? පොඩි එකක් නේ කියලා හිතා ඉන්නේ. රාගේ වාගේ සිය ගුණයකට වැඩිය බලවත් ද්වේෂය. ද්වේෂයෙන් ඇදගෙන යන්නේ නිරය. රාගය තමයි තිරිසං කරලවත් බේරන්නේ. ඉතින් දකින්න ඕනේ එක තියෙන භයානක. ද්වේෂය හරිම භයානකයි. ද්වේෂයෙන් මිදෙන්න ඕන. එයාද මේ හැරේ සංග්‍රහවලත් ඇති නිවනට වදනක් කියන කොටසේ ඔය ද්වේෂයේ තියෙන ආදීනවයක් පෙන්නලා. එක්කෙනෙකුට පුද්ගලයට වෙන් කරලා නෙමෙයි හැම කෙනෙක්ම දකින්න ඕනේ. ද්වේෂය ආදීනවයි පෙන්ලා තියෙන්නේ. ද්වේෂයෙන් මිදෙන එකේ වටිනාකම දකින්න ඕනේ ඔය දැකලා.